ඔබ කුමක් සිතන්නේද? ඒකාන්ත වශයෙන්ම ඒ බවට පත් වෙනවා. මම ධෛර්යවන්තයි ධෛර්යවන්තයි කියලා හිතලා බලන්න. අනිත් අයට වඩා එයා ධෛර්යවන්ත එක්කනවලු. හැත්තරම එයා බයගුල්ලෙක්ලු. ධෛර්යවන්ත වෙනවලු එයා. මම නිරෝගිමත් කියලා හිතලා බලන්න නිරෝගිමත් වෙනවලු. ලෙඩක් මොකවත් නැහැ. පුල් මෙඩිකල් චෙක් අප් එකක් ගන්න ඕනේ මම. මේ රිදෙන පිළිකාවද දාන කියලා. එහෙම ලෙඩ ලෙඩ කියලා හිතලා බලන්න. චෙක් කරපු ડોක්ටර් මාත්‍යා කලින් තල වැටෙන එච්චර ලෙඩ අට ගන්නවලු. ඒ මානසිකද කුමක් සිතනවද? ඒක බවට පත් වෙනවා. විශ්ව න්‍යාය ධර්මයක් ඒක. මාර්ගඵල පතනවා මාර්ගඵල හිතනවා කියන්නේ කවදරියා මාර්ගඵලයකින් තමයි කෙරවල වෙන්නේ. ඉතින් නැති රාතේ කොයිද ඉන්නේ? ඉතින් නැති බුදුවරේ කොයිද ඉන්නේ? හිතලා පතලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක වෙනවා. ඒකම නිතන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් ඉතන්නේ ඊළඟ ඵලයට යන්නේ කොහොමද? කොහොමද දන්න සම්මාදිට්ඨිය? ඒකම නොළුවේ තිනේ. ඒකම ඉතලා ඉතලා සම්මාදිට්ඨිය බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි බුදුවරයල කියන්නේ කමටන් ඇති යා ඵලයට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒක ඉතලා ඉතලා ඒක බවට පත් වෙලා නිකන් හිටියත් එනවා එතනට. හැබැයි නිකන් හිටියට අර පැවත්මට දෙක දෙන්න බෑ. නොපැවත්ම තුල ඉන්නවනේ නිකන්. එතකොට එයා එතනට එනවා.
අත්‍යාරියොත් තමයි ඊර ලැබෙන්නේ කියන්නේ. එතකොට එතන මොකද?
ඒක ඒකත් හරි. නිවන ගැන හිතනකොට නිවන බවට පත් වෙනවා කියන එකත් හරි. නිවන ගැන මම නිතරම හිතනවා. කොහොමද දන්නේ මේක රූපවල නිවෙන්නේ? එහෙම හිතනකොට මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ වෙරදරන්නේ නිවෙන්නනේ. එතකොට ඇත්තටම මම නිවෙනවා. රූපවලින් මම නිවෙනවා. කොහොමද දන්නේ නිවනට ඕන විදිහට කතා කරන්නේ? එතකොට නිවන විදිහට කතා කරාම කටින් නිවෙනවා. මෙන්න මේ විදිහට නිවන ගැන ිතන්න 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 ප්‍රමාණිකුල නිවි නිවි යනවා. හැබැයි කවදාරි දවසක මම රාත් වෙලා මිස කතරින් නැහැ කියලා හිතනවා නේද? අන්න එතන වැරදෙනවා. ඒ එයා රාත් බෝධිය පතනවා, රාත් බෝධිය බලාපොරොත්තු වෙනවා. ඒක පතාගෙන ඒකට කෙලෙසක් ඇති කරගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ඒක තුල එයා කිඳා බෑලා බලාපොරොත්තු ඇති. ඒක ඉවර වෙනකන් ඒක අතාරිනකන් එයා රාත් වෙන්නේ නැහැ. හැබැයි නිවීම පතන කෙනාට එහෙම එකක් ඇදෙන්නේ නැයි නිවීමට බලාපොරොත්තු ඇති කරන්න බෑ. එහෙම එකක් නැහැනේ. හැබැයි රාත් බෝධිය කියලා එකක් තියෙනවා කියලා ඉතාලගෙන ඉන්නවනේ එයාට සාපේක්ෂව. ඇත්තටම රාත් කියලා එකක් නැහැ. රාත් වෙච්ච කෙනෙක් කොහොමද වෙන්නේ? ඔළුවට තට්ටු කරාම තියෙන දිශාව කියන්න බැරි නම් එයාට නැවත උප්පත්තියකුත් නැත්නම් පුද්ගලයෙකුත් සත්වයෙකුත් නැත්නම් එයා කවුද? කොහොමද ඒව හඳුන්වන්නේ? හරියක් කියන වචනේ නැත්නම් කොහොමද ඒව හඳුන්වන්නේ ලෝකෙට? මොකවත් නැහැ. එහෙනම් ඒ ස්වභාවය මොකවත් නැති ස්වභාවයක් නේ. හැබැයි මේ ස්වභාවය තියෙනවා අය. ඒක උත්තරීතර එකක්, ඒක වටින එකක්. එතනට මම එන්න ඕනේ කියලා එයා හිතනවනේ. එහෙනම් එයා නැති රාග ඵලයක් හදලා ඒ ඵලයට වටිනාකම දීලා ඒ නිසා රාත් වෙන්නේ නැහැ. නිවන නිල් පාටද කොළ පාටද? කොච්චර දුරද? ලක්ෂණද? දියලි තියනද? මොකවත්ම දන්නේ නැහැ. ඒ නිසා නිවන පතුවට නිවන පිළිබඳ යාට සංකල්පයක් නැහැ. රූපයක් හදෙන්නේ නැහැ. කොටිචක්ක මාත්‍යා කිව්වම රවුල් වාවප උස මත මිනිස්සු මැවෙනව නේද? නිවන ගැන හිතන උන මොකවත් නැවෙන්නේ නැහැ. ඒ මැවුනොත් නිවනක් නැහැ නේද? ඒ නිසා මොකවත් ඇදෙන්නේ නැති නිසා, දෘෂ්ටිය නිර්මාණය වෙන්නේ නැති නිසා නිවන පතන කිසිම කෙනෙකුට මේ ඉපදීම කටගන්නේ නැහැ. ඒගොල්ල නිවනටම යනවා. ඇයි? ඒක පිළිබඳ අදහසක් පාළ වෙන්නේ නැහැ. බලාපොරොත්තු පාළ වෙන්නේ නැහැ. ඒක පිළිබඳ දෘෂ්ටියක් නිර්මාණය වෙන්නේ නැහැ. ඒක දෘෂ්ටියක් නැහැ. උපාදානයක් එකක් නැහැ. හැබැයි රාහත් බෝධිට උපාදානයක් තියෙනවා. රාතුන් කියන්නේ මෙන්න මේ වගේ. ඇයි අර අසු මාසාව ගැන ආලා දිනන්නේ? ඉර්ධිමත් රාතේක නම මම. ඕම් වැඩිච්ච තැන. එයා ඉර්ධිමත් රාතේක කියන එක අතරිනකම් එයාට නිකම් රාතේක වෙන්නත් බෑ. ඒ උපාදානය වෙලා. ඒකට ලෝභ වෙලා. ඒ ලෝභයක් ඒක. ඒක අලෝභය වෙනකම් ඒක වෙන්න බෑ. ඒක බැඳීමක්. ඒක අතරිනකම් වෙන්න බෑ. බලාපොරොත්තුවක්. ඒක බිඳෙනකම් එතනට යන්න බෑ. එතන වැරදෙනවා. මොකවත් උපාදානය කරන්න නැතුව ඉන්න කෙනත් මොකවත් උපාදානය කරන්නේ නැහැ කියනක උපාදානය කරගෙන තමයි ඉන්නේ. විසුද්ධි.
ඒකත් මේ දැනගන්නේ විතරයි මේ කරන්නේ.
සිත විතක චිත්ත වීති වලින් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි කියන සිතවිලි පාළ වෙනවා කියලා. මේක සිතේ ක්‍රියාවලිය. සිත විතක කම්පාවට සංකාවට සෙනෙහසට ආදරයට ිතවත්කමට මිතුරුකමට ක්‍රියාත්මක වෙන හැඟීමක් මම බලන්නකෝ මේක සියෙන් දකින්නේ නැහැ. ඒකත් සිතේම ක්‍රියාකාරීත්වයක් තමයි. ඊට පස්සේ සිත කලබල වෙලා අසංවරව කායික ක්‍රියාත්මක වෙනවා. අපි ඒක කායික ක්‍රියාවක් වශයෙන් දකිනවා. නමුත් ඒකෙත් සිතේ ක්‍රියාවලිය තමයි. කොහොමද කිව්වොත් එකම කරන්ට් එක අරගෙන ෆ්‍රිජ් එකට දුන්නාම සීතලයි. ෆ්‍රිජ් එකට දුන්නාම අයිස් මිදෙනවා. ඒකම අරගෙන පෑන් එකට දුන්නාම උලම් වෙනවා. මොකක් මිදෙන්නේ නැහැ උලම් වෙනවා. හීටර් එකට දුන්නාම රත් වෙනවා. එකම කරන්ට් එක පාවිච්චි කරන උපකරණයට සාපේක්ෂව වෙනස් වෙනවා වාගේ සිතවිලි කයත් එක්ක ක්‍රියා කරනකොට කායික ක්‍රියාවලිය භෞතික ඇතිරීම. ඒකම අපේ ප්‍රාණ ශක්තියත් එක්ක ක්‍රියාත්මක වෙනකොට හැඟීම. ඒකම තරංග වශයෙන් ක්‍රියාත්මක චිත්ත වීතිය. මෙන්න මේ විදිහට සිතමයි ක්‍රියාව කියන්නේ, සිතමයි හැඟීම කියන්නේ, සිතමයි සිතවිලි කියන්නේ. හැබැයි ආ පටවියත් එක්ක ක්‍රියාත්මක කරනකොට ඒක ඇතිරීම. ඒක සිතවිලි නෙමෙයි. සිතින් බලන්න ඕනේ මේක ඒක මේක වෙනම එකක්. නෑ ඒකම තමයි. මිදුණු වතුර පටවිනේ. හැබැයි ඒකත් වතුර තමයි. කයත් එක්ක ක්‍රියාත්මක වෙනකොට සිත පටවිය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඇඟීම් එක්ක ක්‍රියාත්මක වෙනකොට සිත ආපෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සිතවිලි වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සිත වායෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. පීඩන වශයෙන්, දහානිය වශයෙන්, කම්පණය වශයෙන්, මේ වේදනාව වශයෙන් ක්‍රියාත්මක වෙනකොට සිත තේජෝ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. රිදෙනවනේ, කම්පණය පිළ දහනවනේ, තේජෝ වශයෙන්ද? ඒ සිත කුමන භූතයා සමග ගනුදෙන කරනවද? ඒ භූතයාට සාපේක්ෂව වෙනස් වෙනවා. වතුර ටිකක් අරගෙන හොඳ ඉඟුරු ප්ලේන්ටියකට වක්කිරුවා. මේ වතුර ඉඟුරු ප්ලේන්ටිය බවට පත් වෙනවා. ඒ වතුර එක ඉතුරු එක අරගෙන කියලා කිරියොද්දට දැම්මම ඒ වතුර කිරියොද්ද බවට පත් වෙනවා. ඒ වතුරම ගලට දැම්මම ගල පෙඟුණා, ගල බවට පත් වුණා. දන්නවා මේ ගඩොලේ වතුර තියෙනවා කියලා. හැබැයි හොයන්න බෑ. ගල බවට පත් වුණා. ඒක සිතේ ස්වභාවයක්. කුමන භූතයා එක්ක ගනුදෙනු කරනවද? ඒ භූතයා වතෙන් පත් වෙලා, ඒ භූතයා ලෙස පත් වෙලා ක්‍රියා කිරීම හැකියාව යට තියෙනවා. අපි ඒක අඳුරගන්න මේක කායික ක්‍රියාවක්. සිතින් මේක බලන්න ඕනේ කියලා වෙනම සිතකින් අර ක්‍රියාවලිය බලන්න. ඒ ක්‍රියා කරන්නේ ඒ සිතමයි. පටවි භූතයත් එක්ක කටයුතු කරන නිසා එයා පටවිය බවට පත් වෙලා කලබල වෙලා ඉන්නකොට අපි කියනවා නේද සිත හරි කලබලයි. ඇයි බලන්න කසංගර දුවන්නේ පනින්නේ. එහෙනම් එයාගේ සිත කලබල නම් කයත් කලබලයි. එහෙනම් කයේ ක්‍රියාවලිය කලබලයි කියන්නේ මොකද්ද? සිතේ කලබලය. එහෙනම් සිත පටවියත් එක්ක කටයුතු කරනකොට පටවිය බවට පත් වෙනවා. හරි සරලයි. තේරුම් ගන්න ටිකක් කල් ගියා අපට. තරාවක් ඇති වෙනකොට තරහ බවට අපිපත් වෙනවනේ. පස්සේගෙන මට අමතක වුණා. බලන්නකො මට කිසිම දෙයක් මට තරහගිය වේගෙට මානකම මතකත් නෑ. මට කිසිම දෙයක් මතක නෑ. ඇයි? තරහ බවට පත් වුණා යා. දේශේ බවට පත් වුණා. ලෝභේ බවට පත් වුණා. මොකවත් පේන්නේ නෑ. මොකවත් දැනෙන්නේ නෑ. ඒ සිතේ ස්වභාවය ඕනම එකක් බවට පත් වෙන්න පුළුවන්. වෙන මොකොත් ප්‍රශ්න ගැටලු තියෙනවනේ. ගාකට විඥානයක් නැහැ. ගාකට විඥානයක් නැහැ. ඒ නිසා ගා ක්‍රියා විරහිතයි. රාතන් වහන්සේට විඥානයක් තියෙනවා. තිබිලත් ක්‍රියා විරහිතයි. ඒක තමයිලු රාතන් වහන්සේටත් ගාටත් තියෙන වෙනස. ගාට විඥානයක් නැහැ. ක්‍රියා විරහිතයි. රාතන් වහන්සේට විඥානයක් තියෙනවා. තිබිලත් ක්‍රියා විරහිතයි. මේ දෙන්න අතර තියෙන වෙනස එච්චරයි. එන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? ඒ කියන්නේ පිරිනිවන් පාප රාතන් වහන්සේ නැවත ඇවිල්ලා මවකුසේ ඇවිල්ලා ආයි නාම රූපත් එක්ක ගැටලා නැවත රාහත් බෝධියට පාරමී පුරනවා. හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. වෙල් තිබුණා නේද ගුවන්සේට? වෙල් ඒ කාලේ. වෙල් වල අපි වපුරනවා. මොකද කැකුළු. කැකුළු වපුරනවා. කැකුළු තැදෙනවා. ආලා කරලා ලස්සන්ට ඇදිලා එනවා. ඉතින් කපනවා. මෝලට දාලා ඔක්කොම කළ සුද්ධ කළ ආල් ගන්නවා. හොඳට බත් තියලා අල තෙල් දාලා හොඳ කට්ට සම්බෝලයක් වගේ හොඳ සම්බෝලයක් අදලා හරි ඔවන්තර තියෙනවා. ඔවන්සේ හරි හරි දක්ෂයි. ඒක අසුචි වුණා. ඒ අසුචි ටික පෝර කියලා දානවා නැවත වෙලට අර ලියද වලට. අර ආල් ටිකමද ආයි හැදෙන්නේ? එහෙම නැත්නම් වෙන එකක් හැදෙන්නේ. දැන් වැළඳුවේ රතු කැකුළුනේ. ඒකමනේ දැන් වළඳලා ඒක අසුචුනේ. ඒ අසුචි ටික දැන් මේ පෝර වශයෙන් අරකටුනේ. ආයි වී හැදෙනවනේ. ඒ වී හැදෙන්නේ වෙනම එකක්ද? එහෙම නැත්නම් ඒ දාපු අසුචි වල තිබිච්ච ආල්මද නැවත අටගත්තේ? ඒ ප්‍රශ්නේ සරලයි. තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ එතන තියෙන්නේ. නැති ස්වභාවය තුලින් ඇති ස්වභාවයකට ගන්නවා ඇති ස්වභාවය තුලින් නැති ස්වභාවයකට ගන්නවා නැති එක හේතු කොටගෙන නැති එක හේතු කොටගෙන ඇති එකක් නිර්මාණය වෙනවා ඇති එක හේතු කොටගෙන නැති එකක් නිර්මාණය වෙනවා රාත් වෙනකොට මේ දෙකටම නෑ යා ඇති දේ තුල නැතිවීමත් නැති දේ තුල ඇතිවීමත් කියන ස්වභාවයට පත් වෙන ඇත්තෙත් නැති නැත්තෙත් නැති අන්න ඒ ස්වභාවය තුල අර නැත්තෙත් නැත්තම් ඇති වෙනවා නැත්තෙත් නැති ඇත්තෙත් නැති නිසා එයාට අර නැ කියන එකෙන් අට ගන්නත් බෑ ඇත්තෙත් නැති නැත්තෙත් නැති නිසා නැවත නැති වෙන්නත් බෑ එතන තමයිලු ඒ රාත් බෝධියෙන් පිරිනිවන් පාන විඥාණයට නැවත ක්‍රියාත්මක වෙන්න බැරුව අර අපි කියනවා සංජිත කර්ම ප්‍රාප්ත කර්ම ආගාමීය කර්ම කියලා කියනවානේ අර ශ්ලෝකවල අපි පුංචි කාලේ ගිනන සංජිත කර්ම කියලා කියන්නේ මේ පෙර සංසාර ගිනවපු කර්ම එතකොට ප්‍රාප්ත කර්ම කියලා කියන උප්පත්තියෙන් දෙමව්පියන්ගෙන් ලැබෙන කර්ම ආගාමීය කර්ම කියලා කියන මං විසින් මා වෙනුවෙන් කරගත්ත කර්ම හැබැයි එක කර්මයක් තියනවලු අහෝසි කම්ම කියලා වල මොකද ඒ කර්මය කියලා කියන්නේ කර්මයේ තිබුණද වැඩක් නැල්ලු ඵලිකම් දෙන්න ක්‍රියාත්මක වෙන්න අර විඥාණය ඇත්තෙත් නැති ඇත්තේ නම් නැති වෙනවා නැත්තේ නම් ඇති වෙනවා රාත් බෝධිය පිරිනිවන් පානකොට ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයෙන් පිරිනිවන් පාන්නේ ඒ ස්වභාවයට ඇති වෙන්න පුළුවන් කමක් නැහැ හේතුව එහෙම එකක් නැහැ එහෙම එකක් නැත්තම් නැති වෙන්න එපාය නැත්තටම නැති නිසා එහෙම එකක් අට ගන්නත් බෑ ඒ ස්වභාවය තුළ එයාට නැවත අට ගැනීමක් නැහැ. එයා අර අවෝසි කර්ම වාගේ එකක්.
ඒකේ තමයි.
ඒ නිසා එයාට නැවත ජීවියක් වශයෙන් පත් වෙන්න බෑ. එයා පත් කරන්න විශ්වයටත් බෑ. එක්කෝ නැති වෙන්න ඕනේ, එනම් ඇති වෙනවා. එක්කෝ ඇති වෙන්න ඕනේ, එමනම් නැති වෙනවා. ඒ දෙකටම එක නැහැ. බුදුහාමුදුරුවන්ට ඇවිල්ලා එක ප්‍රශ්නයක් අහනවා කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ මේ නිවන කියලා ඇත්තටම එකක් තියනවාද කියලා. ඔව් තියෙන්නේ නැහැ කිව්වා මේ මිනිස්සු ඇයි නිවන් දක්කන්නේ? ඔව් තියෙනවා බබුණා. තියෙනවා නම් ඒක ඇලින් පිටින් තියෙන්න එපා. සාමාන්‍ය භාගෙන් ඇත්තටම තියන ඇත්තටම නැහැ කියලා කියනවා. ඒතර කොහටද යන්නේ? ආ ඒකට තමයි යන්නේ කියලා කියනවා. හේතුව ඒ ස්වභාවය තුළ නැවත අට ගන්න බැරි හේතුව තමයි ඒක තියෙනවා කියන කට්ටියට තියනවලු. නැහැ කියන කට්ටියට නැල්ලු. ඇත්තාට ඇත නැත්තාට නැත. කවුද නැත්තා? රාතට නැත. පුතුජණයාට ඇත ඒ නිසා පුතුජණ නිවන් දකින්න මානෙනි නිවන් අඹාගෙන යන්න කියලා පුතුජණා කියන එයාට නිවන ඇත. රාතන් වහන්සේට නිවන නැත. ඇත්තෙත් නැති නැත්තෙත් නැති ස්වභාවයක් ඒක. ප්‍රශ්නෙට පිළිතුර හම්බ වුණාද නැද්ද? නැති
නැත්තෙත් නැති කියනකොට
විශ්වය අසාධාරණ නෙමෙයි. අසාරණ අසාධාරණ විදියට දකින්න මගේ අවබෝධයයි අසාධාරණයි. මගේ අවබෝධය අසාධාරණ විශ්වයෙන් අබමල් රේණුවක අසාධාරණයක් වෙලා නැහැ.
නිවීම කියනකොට ඒ දෙකම
නිවීමේදී ඇලීමෙන් ගැටීමෙන් නිදාසීමනේ නිවීම කියන්නේ. ඇලීම් ගැටීම නිදාසීම තමයි නිවීම. එතන ඇත්තෙත් නැති නැත්තෙත් නැති කතාවක් නැහැ. ඒක අර නිර්වාණ ධාතුවට සාපේක්ෂව කරන නිර්වචනයක්. දැන් මේකෙන් නිවෙන්න ඕන නම් ඇලීම් ගැටීම වල නිදාසනම නිවුණා. හැබැයි නිර්වාණ ධාතුව තියෙනවද නැද්ද කියලා හොයන්න ගියොත් එයාට හොයන්න හම්බ වෙන්නේ තියෙනවා කියලා හිතාගෙන ගියොත් තියෙනවලු. නැහැ කියලා හිතාගෙන ගියොත් නැල්ලු. එයා ඉන්න මානසිකත්වයට සාපේක්ෂව අර කැදෙන්නේ. එයා පතන බෝධියට සාපේක්ෂව අපූර්ණ පාරමිතාවට සාපේක්ෂව තීරණය වෙනවා. දැන් මෙතනදී භාග්‍යතුන් වහන්සේ ආය සංස්කාරය අතහැරලා පිරිනම් පාන්න සූදානම් වෙනකොටත් බැරි වෙලාවත් කලින් කවුරුහරි ආරාධනා කෙරුවොත් තවත් මට ඉන්න පුළුවන්කම තියෙනවා මට. එහෙම ආරාධනා කරෙපු නැති නිසා ප්‍රමාදයි මම ආය සංස්කාරය අතහැරියා කියලා කියනවනේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ අවශ්‍ය නම් තවත් එක වෙනස් කරන්න පුළුවන්. ඒකේ පාරමිතාවට සාපේක්ෂව තීරණය වෙන එකක්. ආරාධනා කළා නම් ආයස්කල්පේ ඉන්න තිබුණා කියලා බුදුහාමුදුරෝ එතනදී ප්‍රකාශයක් කරනවා. නමුත් විශ්ව ධර්මතාවය කියන එක අපේ පිරිනිවන් පෑමට අවශ්‍ය ටික දැන ගැනීම වඩාත් උචිතයි. මේ කර්ම විෂය කියන එක විශ්ව විෂය කියන එක නිර්වාණ විෂය කියන එක ගවේෂණය කරලා කෙරවල වෙච්ච කෙනෙක් නැහැ. කෙරවල වෙච්ච කෙනෙක් නැහැ. නිවන හොයාගෙන ගිය කට්ටිය ඔක්කොම ඔළුව අවුල් වුණා. නිවිච්ච කට්ටිය ඔක්කොම පිරිනවම් පෑවා. හොයාගෙන ගිය කට්ටිය නිවෙන්නේ නැහැනේ. රිසර්ච් කරන්නේ ඔළුව අවුල් වෙනවා. ඇයි ඒක එහෙම හොයන්න බැරිලු? හැමදේම කර්මය කියලා සාදු කියලා හිටපු කට්ටිය ඔක්කොම පිරිනවම් පෑවා. කොහොමද මේ කර්මය ක්‍රියාත්මක වෙන්නේ කියලා හොයන්න ගිය කට්ටිය ඔක්කොම ඔළුව අවුල් වුණා. මමත් විශ්ව නිර්මාණයක් කියලා සතුටු වෙලා සායමටපත් වෙච්ච කොහොම නිරෝගිමත්ද මොකද්ද මේ විශ්වයයි මේක භ්‍රමණය වෙන්නේ ඇයි පා වෙන්නේ ඇයි හැමතැනම ගාය වැදෙන එක ඔය කොක්කම උළු අවුල් වුණාලු ඒ නිසා බුදුහාමුදුරේ කාරණා ටික තානම් කරලා තිනා හොයන්න එපා කියලා ඒක එහෙම සිද්ධ වෙන්න තිබුණ නිසා තමයි ආනන්ද තෙරුන් වහන්සේට අර කහඬ ඉතුන් නැත්තේ බුදුහාමුදුරන්ටත් වමනාවෙන් පොරොන්දු නොදී ඉන්න තිබුණා පොරොන්දු දුන්නේ ඒක එහෙම සිද්ධ වෙන්න ඕන නිසා තමයි. ඇයි එහෙම වුනේ කියලා සාකච්ඡා කරන්න අපට කර්මය තියෙන නිසාලු ඒක ඒ විදිහට වුනේ. එහෙම වුනේ නැත්නම් අද මේක සාකච්ඡා කරන්න නැහැ අපි. එහෙනම් අපි ටික එකතු වෙලා මෙච්චර කාලයකට පස්සේ මේ විදිහට සාකච්ඡා කරන්න ඕන නිසාලු ඒක එහෙම වුනේ. ඒ විදිහට කර්මය ඕන විදිහට ගන්න පුළුවන්. එහෙනම් බුදුහාමුදුර පිරිනවම් පෑවේ නැ අපිට අද මේක සාකච්ඡා කරන්න ඕන නිසා. එහෙම කාරණාවක් අදලා තියෙන ඕන නිසාලු බුදුහාමුදුර පිරිනවම් පෑවේ. කොහොමද ඒ කර්මය? එහෙම හදන්න පුළුවන්. කර්මය කියන හරි සුන්දර විෂයක්. මම ගොඩාක් කැමති එකක්. ගොඩාක් පරතේට මම ඒව ගවේෂණය කළා. මම ඒව සාකච්ඡා කරන්න තමයි මිනිස්සු අම්බ වුනේ නැත්තේ මට. වෙන මොනවද ප්‍රශ්න ගැටලු තියෙන්නේ? අන්ධ ගොළු බීරි. හොඳට අහගන්න ඕනේ. අන්ධ ගොළු බීරි. මිනිස්සෙක් ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟ වැඩ ඉන්නවා. වාඩිලා ඉන්නවා. බණ බුදුහාමුදුරෝ කියන උදේන්දලා රෑ වෙනකම් අවුරුදු 25ක් විතර බණ අහලා බුදුහාමුදුරට තල්ලලා වළුණා. දෙපට සිවුරක් වාවිලා. ඒක ඕම ඉන්නවා ඉතින් මිනිස්සයා. ඉතින් බුදුහාමුදුරු බණ කියලා පිළිගන්නු පානවා. ඒ මිනිස්සයා දිව්‍ය ලෝක යනවද? මනුෂ්‍ය ලෝකයේ සක්විති රජකම ලැබෙනවද? අපායට යනවද? ඒ මනුස්සර මොකද්ද වෙන්නේ? වහන්සේ ප්‍රශ්න කරන්නේ ආචාර්ය වහන්සේගෙන්. අර බඩේ ඇතුලේ ඉන්න පණුව රාතන් වහන්සේගේ බඩේ තමයි හිටියේ. එයා රාහත් බෝධියේ පාරමී පිරුවාද? එයා ಗುಣධර්ම වැඩුවද? සිල් ගත්තද? මොකවත් නැහැ. එහෙනම් එයා යන තැන අපි කොහොමද තීරණය කරන්නේ? හොඳ තැනක් කියලා. හොඳ තැනක් කියලා තීරණය කරන්නත් බෑ. නරක තැනක් කියලා තීරණය කරන්නත් බෑ. සාමාන්‍ය මිනිස්සෙක් යපරලෝ යනකොට එයාගේ කය තුළ ඉන්න පණුවන්ට කුමක් සිද්ධ වෙයිද? ඒ සිද්ධ වෙන්නේ ඒ කර්මයට සාපේක්ෂව නම්, ඒ විඥානයේ තියෙන ධාරිතාවට කර්මයට සාපේක්ෂව නම් රාතන් වහන්සේගේ කයේ තියෙන පණුවන්ටත් ඒකම තමයි සිද්ධ වෙන්නේ. උන්නාසික විඥානයේ විතරයි පින්නම් පාන්නේ, අනිත් ඒවා පින්නම් පාන්නේ නැහැ. ඇට මිදුළු වල බැක්ටීරියා තිබුණට ඒ බැක්ටීරියා වලට බැරිලු අරකින මිදෙන ගතියට රත් වෙනකොට ජීවත් වෙන්න. ඒක තමයි අර ගින්නෙන් දහණය කරලා ගන්නෙ. කිසිම තැනක ආදාණය කරලා ධාතු හරන් තියනවද? එහෙම මිදෙන්නේ නැහැ. අරක ලෝදිය වගේ උණු වෙලා සෙල්සියස් 400කට විතර රත් වෙලා අර සියලුම ජීවීන් ඔක්කොම අයින් වෙලා පිරිසිදු වෙලා තමයි අර ධාතු වහන්සේ මුතු කැට වගේ මණික් කැට වගේ එකතු වෙන්නේ. ඒක තුළ කිසිම සත්‍යයක් නැහැ. කිසිම අනවශ්‍ය දෙයක් තැන්පත් වෙලා නැහැ. ඒක අරියත් ධාතුව විතරමයි. ඒ ජාන විතරමයි තියෙන්නේ. ගජමුතුල කොයිද තියෙන්නේ? මණික් ඇතුල කොයිද බැක්ටීරියා ඉන්නේ? ඉන්න පුළුවන්ද ඒ තදගතිය වල කොහොමද ඉන්නේ? මෙච්චර කාලයක් විද්‍යාඥයෝ තියෙන සියලුම තාක්ෂණේ පාවිච්චි කළගෙන ඒවල නැහැ කියලා. ඒ තදගතිය වැඩි නිසා අරකින් බැක්ටීරියාට ඉන්න බෑ. බැක්ටීරියාට ඉන්න පරිසරයක් ඕනේනේ. ඒ පරිසරේ නැහැ. සතරමා භූතය නැති තැන සත්වෙක් පාල වෙන්න පුළුවන්ද? මණික් ඇතුලේ වතුර තියෙනවද? මණික් ඇතුලේ වාතය තියෙනවද? අන්න එතන තමයි සත්‍යයට බී වෙන්න බැරි තත්ත්වයක් උපදින්නේ. මණික් ගල මැරෙනවා නෙමෙයි. හොඳට කල්පනා කරන්න, මණික් ගල මැරෙනවා නෙමෙයි, මණික් ගල දිරනවා. මැරෙන්නේ සත්තු, දිරන්නේ වස්තු. ඔක්කොම පැටලිලා අපිට. අර සම්ප්‍රදායෙන් කියනවානේ, මාර වැඩ ගෝමිත ගලක් තිබුණා වතුර නැතුව මැරිලානේ. එතකොට දැන් අර පණ තිබිලානේ නැහැ. ගෝමේද ගල දිරුවා, වතුර තිබ්බම දිරන්නේ. දිරුවා ගල දිරනවා, කළු ගල දිරන්නේ. කළු ගල මැරෙනවා නෙමෙයි දිරනවා. වචනේ පැටලලා තියෙන්නේ. අධික ඉලෙක්ට්‍රෝන එකක් තිබුණාම එයාගේ මැරෙන ප්‍රතිශතය වැඩි. ඉලෙක්ට්‍රෝන කියලා කියන භ්‍රමණ වේගය වැඩිනේ. භ්‍රමණ වේගය වැඩි වෙනකොට පොතු ගැලවිලා යනවා. වෙන් වෙන ප්‍රතිශතය වැඩි. එතකොට ආපෝ ධාතු වල දැම්මම අර භ්‍රමණ වේගය අර සීතලට හයිඩ්‍රජන් ධාතුවට භ්‍රමණ වේගය අඩු කරනවා. මේගොල්ල වැඩි කරනවා, අර අඩු කරනවා. එතකොට කාලයක් තිස්සේ එක තියෙනවා ඒ විදිහට. වතුරෙන් අයින් කරපුවාම භ්‍රමණ වේගය වැඩි වෙනවා. පාලනය කරන්න ආපෝ ධාතුව නැහැ. ටක් ගල දිරනවා. ඒකට අපි මැරෙනවා කියලා වචනයක් කියනවා. ඒක විද්‍යාවක්. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන එක පොට්‍රෝන උනාම පරණ වෙනවා, නියුට්‍රෝන උනාම දිරාපත් වෙනවා. අණුවේ භ්‍රමණ වේගය අඩු වෙනින් නිසා සිද්ධ වීම. ගලක තියෙනවා. සමහර තැන්වලදී හතරම අතරාකාරයක තියෙනවා. සමහර තැන්වලදී හතරාකාරයක නැහැ. හතරාකාර ස්වභාවයක තියෙනවා. සමහර තැන්වල තියෙනවා ස්වභාවයටත් නැමේ. ඒ ආකාරයටත් නැමේ. දැන් මැණික් ගලෙත් වතුර තියෙනවා. කොහොමද තියෙන්නේ? සෙල්සියස් 2000ක විතර රත්නයක රත් කෙරුවොත් මැණික් ගල දිය වෙලා දුවනවා. ගලනවා. ඕන් ආපෝ ධාතු තියෙනවා. රත් වෙනකොට තේජෝ ධාතු වාෂ්ප වෙනකොට වායු ධාතු තියෙනවා. හැබැයි ඒ ස්වභාවයෙන් නැහැ. ඒවා වෙනත් වෙනත් ආකාරයට ගැබ් වෙලා තියෙන්නේ. තියෙනවා. සතරමා භූත නැති කිසිම තැනක් නැහැ. හැබැයි ඒ භූතය අර ජීවිය කට ගන්න පුළුවන් සුදුසු පරිසරයක නැත්තම් එතන අට ගන්න නැහැ. ස්පර්ශය, රූපය, වර්ණය, ගන්ධය, රසය, පෝජාව, ශබ්දය මේ හැම එකක්ම දැනෙන ශක්ති පද්ධතියට. ශක්ති අඩු නම් දැනෙන කඩු වෙනවා, ශක්ති වැඩි නම් හොඳට දැනෙනවා. විඥාණයෙන් කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. මොකද්ද පණිවිඩය කියලා හඳුනා ගන්න එක. ඒ හඳුනා ගත්තාම එයා එකක් හිතනවා. බැඳෙනවා. ඒ බැඳෙනකොට අපේ ශක්ති පද්ධතිය කියලා අරවල එකතු වෙන එතනවා. ඒ එකතු වුණාම එතන අපිට ඉදීම කට ගන්නවා. ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුවම අපේ ශක්තිය එතෙන්නේ නැහැ. ඒ තැන්වල තැම්පත් වෙන්නේ නැහැ. එතනස උපදීමක් නැහැ. ඉපදීම නවතිනවා. මෙන්න මේක තමයි භාග්‍යතුන්ස ඇලීමෙන් ගැටීමෙන් තොරව ඉන්න ඉපදීම නවතිනවා කියලා කිව්වේ. ඔව් ශක්ති පද්ධතිය විශ්වයට මිශ්‍ර වෙනවා. විඥාන ඊළඟ උප්පත්තියට සූදානම් වෙනවා. දැන් අද මම කාට හරි ගැව්වා නම් ආයි මට ඒ පාර වැදෙන්න එපායි. ඒ පාර වැදෙන්න නම් ඒ විඥානේ තියෙන්න එපායි. නැත්නම් අනුන්ට පාරක් වදින්න බෑනේ. ඒක මටමයි වදින්නේ. මම වැඩිපුර මේ පිඟානට බැඳුනොත් වැඩිපුර පිඟාන ගැන හිතුවොත් වැඩිපුර පිඟාන ගැන කල්පනා කරමින් මෙනෙහි කරමින් කම්පාවෙන් සාංකාවෙන් හිටියොත් මේ පිඟානට මගේ තරංග වැඩිලා 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 මේ පිඟානේ තියෙන සේරම අණුවල මගේ තරංග එකතු වෙලා මැරුණ ගමන් මම මේකෙම බැක්ටීරියාක් වශයෙන් ඉපදෙනවා. කඩ සිවුරට මම ගොඩාක් බැඳිලා කඩ අල්ලලා බලන හිඳිනවා හත ගන්න සිවුරට බැඳිලා ඒ අණුවල මගේ තරංග වැඩිලා වැඩිලා මැරුණ ගමන් මගේ ශක්ති විශේෂය එළියට යනකොටම විඥානේ බලනවා වැඩිපුර තියෙන කොතනද කියලා සිවුර එහෙම ඇල සිවුරටම වදිනවා. වැදෙන මේකේ මකුණ එක්කලා ඉපදෙනවා. අර කර්ම ටික ඊටපස්සේ සිවුරට පලිතන් දෙනවා. වැඩෙන්නේ නැ කියන එක තීරණය කළේ මොන වගේ කරුණු අරමුණු කරගෙනද? මට ලැබුණා ඒක තීරණය කරේ අතේ තියෙන භෞතික දේට සාපේක්ෂව. මට ලැබුණා ඒක තීරණය කළේ ලැබිච්ච දේට සාපේක්ෂව. මට නොලැබුණා කියන එක තීරණය කළේ අතේ මොකවත් නැති එකට සාපේක්ෂව. මං සතුව කිසිම දෙයක් පවතින්නේ නැ කියන එකට සාපේක්ෂවයි මට ලැබුණේ නැ කියන එක තීරණය කළේ. එහෙනම් වැඩුණා කියන එකත් වැඩුණ නැ කියන එකත් තීරණය කළේ මොන වගේ හේතු නිසාද? ආනාපාන සතිය වඩපු ක්‍රමය මොකද්ද? ඒකද පින්වීම කිලිමද? උස්මරල්ල දියබලුවේ. සාමාන්‍යයෙන් මේ ආනාපාන සති භාවනා වඩන භාවනා යෝගීන්ට භාවනාව වැඩෙන්නේ නැහැ, කැඩුනාය, නැවතුනාය කියන චෝදනා කරන්න විදියක් නැහැ. හේතුව ආනාපාන සතිය නැවතුනා නම් කැඩුනා නම් ප්‍රාණය අයින් වෙන්න එපාය. එහෙනම් ආනාපාන සතිය කරන භාවනා යෝගියාගේ භාවනාව කැඩිලා නැහැ. එයාට ඒක අඳුන ගන්න බැරි වුණා. හේතුව උස්මරල්ල කියන එක ඉපදිච්ච දවසේ ඉඳලා මේ මාපොළවේ එළිය දැකපු දවසේ ඉඳලාම මේ දක්වාම ක්‍රියාත්මක වෙමින් පවතින ධර්මතාවයක්. ඒක ධර්මතාවයක්. මොකද්ද? අපි උස්ම ගන්නෙත් නැහැ, අපි උස්ම යවන්නෙත් නැහැ. නමුත් ඒක විශ්ව ධර්මතාවයට සාපේක්ෂව ආස්වාස ප්‍රාස්වාස කියන ආනාපාන සතියක් සිද්ධ වෙනවා. සෑම සත්වයකටම මේක වෙනවලු. ඒකට ගැඩවිලාට පෙනාලු නැහෙනි. නායක් නැහෙනි. කොහොමද මේ ගැඩවිලා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ කියලා බැලුවාම මේ ගැඩවිලා සමතුලින් සෛලතුලින් අවශෝෂණය කරනවලු. ඒ අවශ්‍ය ප්‍රාණ ශක්තිය. එතකොට මේ ලෝකේ සියලුම සත්‍ය ජීවත් වෙන්නේ ආනාපානා සතියෙන්. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාවලිය. මේක තමයි ධර්මතාවය. දැන් අපි නාස්තුඩ මත සිත පීතවනවා. ඒ පීතවනකොට අපේ සාමාන්‍ය තප්පරයට චිත්ත වීති නිකං කියමු 100ක් කියලා. ඒ 100ට සාපේක්ෂව මේක හොඳට දැනෙනවා. ආස්වාසය දැනෙනවා ප්‍රාස්වාසයයි. අපි ඉන්නේ ගොඩාක් කැළඹිච්ච තත්ත්වෙන්නේ. මේක ටිකක් වෙලා යනකොට අපිට ගොඩාක් සිතිවිලි අඩු වෙලා කල්පනාව බොහෝම සෑල්ලු වෙලා දැන් ටික 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 චිත්ත වීති අඩු වෙමින් සිත සංසුන් වෙනවා. එක පාරටම අපිට මොකවත් දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැමෙයි ඒ චිත්ත වීති අඩු වෙච්ච ස්වභාවය තුල දැනගන්න භාවනා යෝගියා අපෝසත් වුණා. දැන් ගොඩාක් දුරට කවුරු හරි කෙනෙක් කියලා ලාවට ඇඟේ වැදිලා යනවා. අපි දන්නේ නැහැ. ආන්දරෝ අවසරයි මේ ඇඟේ වැදුණා. කොයි වෙලේද? දැන් වැදින්. මගේ නෑ මන් දන්නේ නැහැ. හැබැයි යනකොට වදිනවා වැදිලා ඇත්තල කඳුළුත් ආවා අපිට. අම මේ මනුස්සයන් සත්තු වාගේ දුවන්නේ කියලා. හැබැයි එයා අපෙන් ආන්දුනේ අපේ ආන්දරේ ඇඟේ වැදුණා අවසරයි කියලා කියන්න ඕනේ නැහැ. අපි දන්නවා මේ මනුස්සයා අනිවාර්යෙන් අපේ ඇඟේ වැදුණා තව ටිකේ මම වැටෙනවා මට තුවාල වෙනවා. ඇයි කියලා බැලුවාම අර දැටි ලෙස වදින දේ දැනෙනවා වාගේ නෙමෙයිලු අර සියුම් දේවල්. එහෙනම් භාවනා යෝගියා ආස්වාස ප්‍රාස්වාස දියා බලනකොට එයාගේ චිත්ත වීති ක්‍රමානුකූලව අඩු වෙනකොට අරක ටික 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 දැනෙන්නේ නැතුව යනවා. ඒ දැනෙන්නේ නැතුව යනකොට ඒකට සාපේක්ෂව දකින්න ඕනේ. ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා. දැන් මේ විදිහට දකින්නවා. ටිකක් සෑහළු වෙනකොට දැන් ආස්වාසය හොයන්නත් බෑ ප්‍රාස්වාසය හොයන්නත් බෑ. ඒ දෙක තියෙනවද කියලා හොයන්නත් බෑ. දැන් මෙතන නේද භාවනාව දැනෙන්නේ නැතුව යන්නේ. කෙරෙනවද නැද්ද කියලා අමුණගන්න බැරි හොතනනේ. එහෙනම් එතනදී අපි කොහොමද කරන්න ඕනේ? ආස්වාස වෙනවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. ආස්වාස වෙන්නේ නැතුව මම ජීවත් වෙන්නේ නැහනේ. ප්‍රාස්වාස වෙන්නේ නැතුව ජීවත් වෙන අදනව සිටිවිල්ල. අදනව සිටිවිල්ල. කොහමද අදන්නේ? සාමිනී මම අරුණාසට බැන්නනේ. ඇයි බැන්නේ? තරහා ගියා අඳුරෝ බැන්න. හරි. එන අවද්ද ගන්න. සිල් අලුත් කරන්න හරි. දැන් ඒක ඉවරයි. දැන් ඒක හරි. ඔබ අත අලුත් දැන්. දැන් අද ඉඳලා මොකවත් වෙන්නේ නැකම අනේ මං අලුත්ද? ඔව්. කොහමද දන්නේ? ඇයි අවද්ද සේ? දැන් පිළිසුදේ. දැන් ඔබ වහන්සේ වරදක් කරා නෑ. ඔබ වහන්සේ දැන් අලුත් එක්කනේ. අලුතෙන් ඉපදිච්ච එකනේ. දැන් මම කරපු වරද ඉවරද? නෑනේ. මං ඒ කරපු එකට ඒ දීප දඬුවමට මට එකක් හම්බෙන්නේ නැද්ද? හම්බෙනවනේ. එතකොට ඒ කර්මයේම තියෙදි මොකද්ද මේ අලුත් කියලා කියන්නේ? අර මානසිකත්වය හදා ගන්නවා. ඒ අදාගත්ත මානසිකත්වය තුළ සන්තෝෂයෙන් ඉන්නවා. අර දුකින් හිට පාන්දුක දැන් සන්තෝෂයෙන් ඉන්නවා. මොකද ඔබ සන්තෝෂම? අර දැවත් තුනක් තිබුණ ඔක්කොම විරිසුදු වුණා නේද? අවද්දසලා. දැන් මාරු පිට එකකින් ඉන්නේ මම මොකවත් වැරදි කළා නැහැ. දැන් ඉඳලා අලුතෙන් ඉන්න පරිස්සමෙන් ඉන්නෝනේ. මේ ආන්දර මගෙත් එක නිකන් කතාවට එන්න එපා. දන්නවනේ දැන් අවද්දතලා ඉන්නේ මම. අර අවද්දසුවට පස්සේ තමන් අලුතෙන් ඉපදුනා අය වැරදක් කළේ නැහැ කියන මානසිකත්වයක් ඇදෙනවනේ. ඒක තුල එයා වැරදි කරපුවා පිළිගන්නෙත් නැහැනේ. ඇයි පිරිසිදු වෙලා ඉන්නේ? ආන්දර අවද්දසුවට පස්සේ ඒක ආපහු කියලා ඔබ දඬුවම් කරන එක ඉවරනේ. අවද්දසුවනේ. නමුත් ඒ ඇවතමයි මේ එන්නේ. ඒ කර්මේමයි නර බැනපු එකමයි මේ එන්නේ. නමුත් ඒක අපි පිළිගන්නේ නැහැ. ඒක එන්න බෑ. කිනකක් හදනවා. අන්න ඒ වගේ මේ ආනාපාන සති භාවනා යෝගියාට පුළුවන් නු ආස්වාසේ ප්‍රාස්වාසේ දැනෙන්නේ නැති කොට ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය කියලා මානසිකත්වයක් හදන්න. එහෙම ඇදුවාම ආස්වාස වෙනවා ප්‍රාස්වාස වෙනවා කියලා ආස්වාසයත් ප්‍රාස්වාසයත් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒක දැනෙන්නේත් නැහැ, දන්නේත් නැහැ. මොකක්ද හේතුව කිව්වාම සාමාන්‍යයෙන් ආස්වාසයක් අඳුනගන්න ධාරිතාව සාමාන්‍ය ලීටර් දෙකක් විතර තියෙනුනේ. ඒ ගන්න ප්‍රමාණය තුළ ලීටර් දෙකක් විතර හොඳට දැනෙන මුළු ඇඟටම දැනෙනවා. මෙමෙ හිටගෙන ආශ්වාස කරනකොට ප්‍රාශ්වාස කරනකොට සර්වාංගිටම දැනෙන එක නිකන් පිම්විල නිකන් හැකිලෙනවා වගේ. ඒ ප්‍රමාණය අඩු වෙලා භාවනා යෝගින්ට සාමාන්‍යයෙන් මිලිලීටර් 250 300ක් වගේ පොඩ්ඩොළු එන්නේ. අයියා බොහොම සෑල්ලෙන් ඉන්නේ. එතකොට එයාගේ ධාර්තාව තව අඩු වෙනකොට අර දැනෙන ගතිය බොහොම අඩු වෙනවා. ඒ දැනෙන ගතිය අඩු වෙනකොට අපි මානසිකව අදා ගන්නවා ආස්වාස වෙනවාය ප්‍රාස්වාස වෙනවාය කියලා. ගොඩාක් දුරට එහෙම වෙනකොට අපිට පුළුවන්ලු භාවනාව වෙනත් අතකට හරවන්න. දැන් ආස්වාස ප්‍රාස්වාස හොයන්න බෑනේ. මේකේ සිය පීඨවන්න බෑ. දැනෙන්නේ නෑ. නාස්තුඩේ සිත පීඨයි. නාස්තුඩ වෙනස් වෙන්නේ නෑ. නමුත් සිත ක්‍රමානුකූල නිවිගෙන එනකොට අර නාස්තුඩේ තියෙන මතකයක් අඩු වෙලා එනවා, සියුම් වෙලා එනවා. ඒ වෙන්න වෙන්න නැවත නැවත සිය පීඨෝන, නැවත නැවත සිය පීඨෝන. මෙන්න මේ විදියට පුහුණු කළාම සිත එක අරමුණක පවතිනවා. අර සමහර භාවනා යෝගින් කුටි වල පොඩි තිතක් තියලා තිත දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට මතක් වෙන කෑමක් දාන්න යන්න ගියානේ. ආය නැහැ දාන්න යන්න. ඒක දිහා බලාගෙන ඉන්න ආයි බලන්න. දැන් ටිකක් පාසෙ ඉතින් බලන්න ආයි ගියානේ. ඕම අර සිතිවිලි එන එක හැම එකක්ම හඳුනලා අරක ප්‍රැක්ටිස් කරන පුරුදු කරනවා. අර සිතේ තියාගන්න තිතේ ඉන්න පුරුදු කරනවා. ඕමම මොනවාරි එකක් සිත ඒකාග්‍රතාවයට පත් කරගන්න ඒක අරමුණක පත් කරගන්න ඕනෑම පුහුණුවක් කරන්න පුළුවන්. ඒක ගැටලුවක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ භාවනාව කැඩුනා නෙමෙයි තමන්ගේ සිත අඳුනා ගන්න තමන් අපෝසත් වුණා. සිත වෙන අරමුණක් කරා ගියා නෙමෙයි මේ අරමුණේ තබා ගන්න මම අපෝසත් වුණා. ඒක මගේ අසීය නිසා සීයේ මදකම නිසා අටගත්ත ප්‍රශ්නයක් මිසක් භාවනාව කැඩිච්ච ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. වෙන මොනවද ප්‍රශ්න ගැටලු
තියෙන්නේ?
ස්පර්ශය ධාරිතාවට සාපේක්ෂවයි අපේ පටවි ධාතුවට දැනෙන්නේ. දැන් අපි කළු ගලකට පොඩි මිටියෙන් ගන්නවා. කම්පණය කොච්චර දුරට දැනේද? අඟලක් දෙකක් යටට දැනේ. ඒ මිටියම ටිකක් ලොකු බර මිටියකින් ගන්නවා. අඟල් 6ක් විතර ගල ඇතුළට කම්පණය දැනෙනවා. කුළු ගෙඩියකින් ගන්න එක පාට ගල පුපුරනවා. මොකද මේ පැත්තෙන් දැනෙච්ච පීඩනය අනිත් පැත්තෙන් ගියා. ගල දෙකට පැළුණා. එහෙනම් මේ වගේ තමයිලු අපේ කයට අපේ සමට ඒකත් ඒ ධාතුවමනේ යන පීඩනය දැනෙන පීඩනය ධාරිතාවට සාපේක්ෂවලු ඒක කොච්චරක් යටට යනවද කියන එක දැනෙන්නේ. සමහර වෙලාවට පොඩි ස්පර්ශයක් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. පොඩි ස්පර්ශයක උඩින් තින අර සංවේදී ස්නායුවත් තරහා යන එකක් ඒක පොඩියට දැනෙන්නේ. ලොකු එකක් නම් ඒක දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුව අත්වෙනි තට්ටුව දක්වාම යනවා. සමහරට ඇට මිදුළු වලටම යනවා. සමහරට ඇටත් එක්ක කඩාගෙන යනවා. ඒක අර දැනෙන ධාරිතාවට සාපේක්ෂව සිද්ධ වෙන එකක්. නමුත් අපිට මේක කොච්චර දුරට දැනුණාද කියන එක තීරණය කරන්න බැ. නිකම් මේම ඇඟිල්ල තිබ්බත් තට්ටු අතට යනවා. මොකද ඒක ප්‍රශ්නය පොඩි පීඩනයක් ආපු ගමන් ඒකෙන් ඊළඟ සම තට්ටුවට පණිවිඩ ලැබිලා ඒකෙන් ඊළඟ තට්ටුවට කියලා තට්ටු හතටම ලැබුණම තමයි ලේවලට ලැබිලා මොළයට යන්නේ. එහෙනම් ලේවලින් මේම දෙයක් වැදුනාය රිදුනාය මෙතන පීඩණයට පත් වුණාය සමේ සෛල කීපයක් ඇලුනාය කියන පණිවිඩේ ගන්න නම් යටට යන්න ඕනේ. පොඩි දෙයක් කුංචි එකක් වැදුනොත් යටට යනවා. ඒක සමේ ස්වභාවය. හැම ස්පර්ශයක්ම වේදනාවක් තමයි. සුළඟක් දැනෙනවා. හමනවා සුළඟක් හරි සනීපයි. අපිට හිතෙනවා මේක වේදනාවක් නෙමෙයි කියලා. නමුත් ඒකත් වේදනාවක් තමයි. සුළඟ වැදිලා සනීපයක් දැනෙනවානේ. ඒ වින්දනය තුල අපේ ප්‍රාණ ශක්තිය සෑ වෙනවා. ප්‍රීතිය තුලත් ප්‍රාණ ශක්තිය සෑ වෙනවා. දුක තුලත් ප්‍රාණ ශක්තිය සෑ වෙනවා. ඒ දෙකම ස්පර්ශයක් තමයි. දැන් දෙවිවරු සන්තෝෂ වෙනවානේ. ඒ සන්තෝෂ වෙනකොට ඒගොල්ලන් කුසල් අඩු වෙනවා. ඇයි ඒක විඳිනවානේ? කාම සුකල්ලිකාන යෝග හන්තේ ඉඳගෙන කුසලයේ වින්දත් අත්තකිල මතාන යෝගාන්තයේ ඉඳගෙන දුක වින්දත් අකුසලයේ වින්දත් දෙකේම අර කියන කර්මය ගෙවෙනවා. ඒ ස්පර්ශ දෙකම දුකක් තමයි. එහෙමනම් මගුල් ගෙවල් වලට අනේක කෑම කන එක ප්‍රීති ගෝසා කරන එක උත්සව සමරණ එක ඔක්කොම සතුටුයි. අනිත් ඒවා ඔක්කොම දුකයි කියලා බුදුහාමුදුර දේශනා කරනවානේ. එහෙම කළේ නැහනේ. මල ගෙවල් වලට අනේක තුවාල වෙච්ච ගෙවල් වලට අනේක ලෙඩු බලන්න අනේක මේවා ඔක්කොම දුකයි. මගුල් ගෙවල් වලට අනේකට උත්සව වලට සම්බන්ධ වෙන එක ඔක්කොම සැපයි. එහෙම කිව්වේ නැහනේ. සබ්බේ සංඛාර දුක්ඛයි නම් මේ ලෝකේ සැපේ කියලා එකක් නැහැ. හැමතැනම තියෙන දුක. හැම ස්පර්ශයක් තුළම තියෙන දුක. සන්තෝෂ වෙනකොට කොච්චර අපේ ප්‍රාණ ශක්තිය ෂේ වෙනවද? ඒක තුලත් එහෙම වෙනවා. වෙන මොකක් ප්‍රශ්න ගැටලු තියෙනවද? ගොඩාක් ස්වාමීන් වහන්සේලා අවේලාවේ මගින් හම්බ වුණාම ගොඩාක් ගැඹුරු දේවල් සාකච්ඡා කරනවා. විමසනවා මේක මෙහෙම වෙන්නේ කොහොමද අර කර්ම වෙන්නේ කොහොමද කියලා. ගොඩාක් ඒ අපේ විවේකයට සම්බන්ධ කාලය සාසනයට සම්බන්ධ කාලය කැපකරන්න සිද්ධ වුණා මේ ඊයේ පෙරේදා. ඒ නිසා තමයි මේ විශේෂ තීරණය ගත්තේ. ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශ්න ගැටළු වලට පිළිතුරු දෙන්න ඕනේ. උන්වහන්සේලා යම් කිසි අපහසුතාවයකින් ඉන්නවනම් ගැටීමකින් ඉන්න ඕනයි ධර්ම කාරණා පිළිබඳව. ඒක පුළුවන් විදියට විසඳලා සෑල්ලුවකට විවේකයට පත් කරන්න ඕනේ කියන අදහස. එබැවින් මේ මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් විශ්වය පිළිබඳව, ආධ්‍යාත්මිකය පිළිබඳව, මනාම රූප පිළිබඳව, සතරමා භූත පිළිබඳව විමසලා ඒක සාකච්ඡා කර ගැනීම යාපත් කියලා මට හිතෙන්නේ. ඒ වගේම මගතොටේ හම්බ වුණාම අතන මෙතන කියලා සායනාස මේක කොහොමද වෙන්නේ කියලා එහෙම විමසීම මං හිතන්නේ ධර්මයට කරන අගෞරවයක්. ඒක එසේ නොකොලොත් මං හිතන්නේ අපේ පැවිදි ජීවිතයට බොහොම ගැළපෙනවා ඒ ඇසිරීම. සමහරලාට අදිසිය ගමනක් වඩිනකොට සායනාස මේකේ මේ කොළ හැදෙන්නේ ඇයි කියලා අහනවා. අර ගමන නවත්තලා ගස්වල කොළ හටගන්නේ ඇයි? ඇයි කඳටයි කොළටයි මෙහෙම වෙනසක් තියෙන්නේ? පත්‍රනේ පත්‍ර කැල්ල වගේ ඉන්නේ ඇයි? කඳ වගේ මාතට එන්නේ නැත්තේ ඇයි? ඒකට හේතුව මොකද්ද? කොළයක් ගයින් නිර්මාණය වෙන්නේ කොහමද? ඇයි ඒ කොළ జాතියක් ගස් වලින් හැදෙන්නේ? ඒකට හේතුව මොකද්ද? මොකද්ද ඒ සමීකරණේ? මෙන්න මේවා විස්තර කරාම අර වැඩ ඔක්කොම ටික පාළු වෙලා. ඒ වගේ දැන් අනන්ත අප්‍රමාණ 3-4 වතාවක් මේක සිද්ධ වුණා. සමහරලාට එතෙන්ද ගිහිල්ලා බලනකොට ඒ කට්ටිය ගිහිල්ලා කොබාතර දීප් වෙලාව නෙමෙයි නෑවිල්ලා තියෙන්නේ කියලා නම් මොකද කරන්න දෙයක්වත් නෑ. ඉතින් ඒ ආන්දරන්ට ඒක දොස් කියන්න විදියකුත් නෑ. උනාසෙ ඉතින් ඒක අවශ්‍ය දෙයක් නෑ උඹේ. ඒ නිසා අර ධර්මාසනේ වැඩ සිටිනකොට ඒ වගේ කරුණු කාරණා විමසනමින් බගයාපත් ඉල්ලා සිටිනවා.
මහානුපල්ලක් මාර්ගපාලයේ තියෙන දරුවේ මේ ජීවයෙන් ඉපදිලා ඇයි අවුරුදු 7ක්ම යන්නේ? අවුරුදු 7 කලින්
ඉපදිච්ච ගමන් ඉපදිච්ච ගමන් රස්සාවට යන්නේ නැත්තේ? ඉපදිච්ච ගමන් ඇවිදින්නේ නැත්තේ ඇයි? ඉපදිච්ච ගමන් කතා කරන්නේ නැත්තේ ඇයි? ඉපදිච්ච ගමන් තෙල් දාපුවා, මිරිසට උයපුවා, ලුණු මිරිස් පොළො සැඹුල් තියපුවා ඇයි ඒව කන්නේ නැත්තේ? මොකද ඒකට හේතුව කිව්වොත් එයාගේ කයේ තියෙනවලු ක්‍රමවේදයක්. මෙන්න මේ කාලවල මේ ඉන්ද්‍රියන් ශක්තිමත් වෙනවා. මේ කාලවලදී මේ ඕමෝන එයා තුළ ක්‍රියාත්මක වෙනවා. මේ කාලවලදී මේ දේවල් එයාට වටා ගන්න පුළුවන් වෙනවා. මේම සමීකරණයක් තියෙනවා. එහෙමනම් බඩේ ඉන්නකොටම රහත් කරන්න පුළුවන්. ඉපදෙන්නේ රහතෙක්නේ. එහෙම කරන්න බෑ. එතකොට අපේ තියෙනවා කයේ චක්‍රා හතක්. ඒක පටන් ගන්නේ මූලාධාර චක්‍රාව, ස්වාදිස්ථාන, මණිපුරග, අනාගත, විසුද්ධි, ආග්නේ, සාස්ත්‍ර කියලා මෙමු චක්‍ර හතක් තියෙනවා ස්වාදිස්ථාන කියලා. එතකොට මේ චක්‍ර හත ඒ ඕමෝන් ඇති වෙලා, ඒ හෝමෝන් කියන ඒ සුරපි එකක්, ඒ ඕමෝන් එක නිස්පාදනය වෙලා චක්‍රාව අවදි වෙන්න ඕනෙලු. එයාට මේ සංඥා සංස්කාර ධර්මයන් වලින් නිදහස් වෙන අවබෝධය පාළ වෙන්න. එතකන් යාරි බොළඳයි. හැබැයි කතා කරන හරි දක්ෂයි, ප්‍රඥාවන්තයි. හැබැයි ප්‍රඥාවන්ත උනාට යාට රහත් වෙන්න බෑ. ඒ නිසා තමයි ඒ චක්‍රා හත අවදි වෙන්න කොච්චර කාලයක් යයිද කියලා භාග්‍යතුන් වහන්සේලා ඍෂිවරු පරික්ෂණ කරලා බලන එක අවුරුද්දක් යනවලු. එක චක්‍රාවක් ඇති වෙන. හැයි අවුරුද්දක් යන්නේ? මාස 3 කරන්න බැරිද? බෑ. මොකක්ද හේතුව? එතකොට ඒගොල්ලෝ පරික්ෂණ කරලා තියෙන මේක අවුරුද්දට කලින් ඒක අවදි කරන්න බැරිද කියලා. බැරිලු. කිසිසේත්ම බැරිලු. මොකද්ද කිව්වොත් මේ සූර්යා එක කේන්ද්‍ර ස්ථානයක ඉඳලා එක වටයක් කරකිලා එනකොටලු මේකක් අවදි වෙන්නේ. ඒ සූර්යා පටන් ගත්තාම එයා යන පාර දිගේ ඒක අවදි වෙන්නෙම නැල්ලු. එයා අලුතෙන් වටයක් පටන් ගන්නකොට ඊළඟ එකට යන්නේ ඒක. බලල්ලනේ තරංගෙන් තරංගෙට මාරු වෙනවා. ඒ නිසා පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක කියලා ඒ යනකොට අන්තිමට තමයිලු ආග්නේ චක්‍රාවත්, සාස්ත්‍ර චක්‍රාවත් අවදි වෙන්නේ. ඒ දෙක අවදි වෙච්ච ගමන් තමයිලු එයාට දුක වටා ගන්න පුළුවන්. ඒ දුකේ නිදාසන ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන්. එතකොට බුදුවරයෙක් හරි යම් කිසි උත්තමේ කාර්ය උත්තම කියලා බණ කිව්වට එයා rahat වෙනවා. එතකන් එයාට rahat වෙන්න බෑ. එතකොට චක්‍ර හතට අවුරුදු 7ක් යනවා. අවුරුදු 7ට කලින් කිසිම කෙනෙක් rahat වෙලා නැහැ. අවමය අත උපරිම එක ප්‍රශ්නයක් නෙමෙයි. අවුරුදු 110 වුණත් ප්‍රශ්නයක් නැහැ, rahat වෙන්න පුළුවන්. එම වයස ගිය මාළු වෙච්ච කට්ටිය අර පින්ඩපාතේ බත්යන්දා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරපු ඒ වයසක උන්දානේ අවුරුදු 80ක් විතර වයස ඒ රහත් උනා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතට කලින් රහත් වෙන්න බෑ. හැබැයි යාගේ සෝතාපන්න ඵලයට මොකද මේ අවබෝධය එයා තුල තියෙනවා. සමහර දේවල් ගැඹිරුය කියන එයා දන්නේ නැහැ මොකද කියන්නේ කියලා. හැබැයි මිනිස්සු පුදුමයට පත් මෙච්චර දැනුමක්. හැබැයි ඒ දැනුමෙන් වැඩ ගන්නත් යට අවුරුදු 7ක් යන්න ඕනේ. එහෙම නැත්නම් යාට එක පාවිච්චි කරන්න බෑ. ඒක විද්‍යාවක් අපේ කය තුල තියෙන ඒ චක්‍රාවල ක්‍රියාකාරීත්වයක් ඒ චක්‍රාවලට හදාළ හෝමෝන් වල ක්‍රියාකාරීත්වයක් ඒකට සාපේක්ෂව අවදි වෙන ප්‍රඥාවක්. අවුරුදු 7න් පස්සේ තමයි ඒක තේරුම් ගන්න පුළුවන්. එතකන් තේරෙන්නේ නැහැ. බැරි වෙලාවත් අවුරුදු 7කට කලින් මේ චක්‍රා ටික අවදි වෙලා ඒ හෝමෝන් ටික ක්‍රියාත්මක වුණොත් බැරිද rahat වෙන්න කියලා ඇහුවොත් ප්‍රශ්නයක් වෙනවා. එහෙම මේ දක්වා වෙලා නැහැ විශ්වයේ. මේ දක්වා වෙලා නැහැ. මේ දක්වා වෙලා නැහැ. සිදුවත් කුමරු ඉපදිච්ච ගමම මම මේ විශ්වයට අග්‍ර වෙමි. මම මේ මිනිස් ප්‍රභා ප්‍රජාවට මේ ප්‍රථම වෙමි කියලා වාක්‍යයක් දේශනා කරන එක හරියටම දන්නේ මේ වාක්‍යයක් දේශනා කරන. හැබැයි එතනින් පස්සේ සිදුවත් කුමරු දේශනා කළ අය බත් කියන්නේ වම් මේ කිරි ටිකක් දෙන මොකද බලන් ඉන්නේ. ඔය ඉදර දේශනා කළා කතා කළා කියලා කිසිම තැනක නැහැ. එහෙනම් ඒ පාරමිතාවට නැගිටලා ඇවිදලා ගිහලා දේශනා කරනවා. දේශනා කළා සාමාන්‍ය විදිහට ඉන්නවා. හැබැයි සිදුවත් කුමරු දැන් එදන ඇවිද්දනේ නෙළුම් මලුරින් ඇවිද්දා. හැබැයි සිදුවත් කුමරු අතල සෙල්ලම් කරා ඊට පස්සේ එතන ඉඳලා ගෙදර ගිහලා සෙල්ලම් කරා කියලා නැහැ. ඇඳේ තියාගෙන ඉන්න පොඩි ඔටොටිල්ලාවක. එතකොට බමුණොක්කම එනවා. ඇවිල්ලා බලනකොට අසිත තාපසයාගේ නළලෙට වදිනවලු කකුල. එහෙනම් බුදියාණන් ඉඳලා තින්නේ. සෙල්ලම් කරගෙන ඇහැරිලා බිම ඉඳලා තින්නේ. එතකොට නැකිట్లా ඇවිදිච්ච සිදුවත් කුමරු අයි දිව්වේ නැත්තේ බල්ටි ගැව්වේ නැත්තේ. එහෙනම් ඒක විශ්ව ධර්මතාවයක්. විශ්ව ධර්මතාවයක්. ඒ ධර්මතාවයට සාපේක්ෂව ඒක සිද්ධ මේක ආමුලෙස සිදුවීමක්. බෝධිසත්වයෙක්ගේ පාරමී පුරලා ඉවර වුණාම එයාගේ අවසාන භවයේ තුල අම්ම බුදුවරයෙකුටම සිද්ධ වෙන එකක් මේක. පසුපැටව ඉපදිලා විනාඩි පහෙන් නැගිටිනවා. නැගිටලා ඉච ගන්නවා. කිරිත් බොනවා. දුවනවා. වැටි වැටි යන්නේ දණිසෙම නැමෙනවා. ඒත් දුවනවා යා. හැවිදිනවා. එහෙනම් එහෙම ඉපදිච්ච ගමන් හැවිදින ස්වභාවයක් ලෝකේ තියෙනවා. ඒක හාමුලෙස මහ බෝධිසත්වයෙකුට ඒක පීචෙනවා. ඉපදිච්ච ගමන් කතා කරනවා. ඒක නෑ කෑ ගන්නවා සත්තු. ඒකනේ ඉපදිච්ච ගමන් කෑ ගන්න පුළුවන් එයාට. කෑම කණ්ඩල් පුළුවන් කිරි බොන්නේ සත්තු එන්න ඉපදිච්ච ගම. ඒ කියන්නේ ඒ වගේ හාමුලෙස සිදුවීමක් එහෙම වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සම්ප්‍රදාය ගත්තාම සියලු සත්වයන්ගේ මිනිස් ප්‍රජාවගේ කවුරුදු හතක් අවමෙන් යන්න ඕනේ. ඇයි අර චක්‍රා ටික අවදි වෙලා ඒ හෝමෝන් ටික ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඒක වටා ගන්න බෑ. අපේ කයේ තිනවා මේ දැනුම පාලනය කරන හෝමෝන් එක. ඒකට කියන පිටියුටි ග්‍රන්ථිය කියලා. ආග්නේ චක්‍රය කියලා එකට කියනවා. අර යෝගවරු කියන ආග්නේ චක්‍ර පිටියුටි ග්‍රන්ථිය නළලේ තියෙන. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැතුව යාට ඉතලා ගැඹුරෙන් ඉතලා ක්‍රියාත්මක වෙන්න බැරිලු. ඒකනේ පොඩි ළම දුවගෙන යනවා බලන කෙසල් කිරට අංගල කඩුව කෑවා. මේක දහනෙට ගෙනාලා තියෙන සංඝයාට පූජා කරන්න තින්නේ. මේක සංඝයාට දෙන්න කලින් ගත්තොත් වරදක් ඒක ඉතහගන්න බෑ යාට. අපි කියන අයියෝ මේකෙන් කඩුවද මේක සංඝයාට පුතේ මොකද්ද පුතේ මේක. හැබැයි බණක් කියනවා. වාඩිලා ගාම්භීර කරුණු කියන දුවේ නන ගමන් ටක්කල ගත්තා ගියා. අපි මොන මේ කෙසල් කෙඩිය කඩු ඉන්නේ මේක. වන්නකට අරේ කනවා. ඇයි? ඒක ඉතල ක්‍රියා ඒක තාම නැහැ. ඒක අර ඥාණය තාම අවදි වෙලා නැහැ යාට. ඒ නිසාලු rahat වෙන්න බැරි. ජාති සෝතාපන්නකට හරියට බණ කියනවා. ඒ බණ කියන ගමම එක එක වැඩත් කරනවා. කවුරු කැම කනවා නම් මම බලන මිදි කියලා තකල අත දැම්ම ගත්ත ගියා. එහෙම ගන්න එක අවතක්. අනුන්ගේ දේ ගන්න එක පැහැර ගැනීම. හොරකමක්. නමුත් ඒක යාට තේරෙන්නේ නැහැ. ඒ නිසා යාට වරදකුත් නැහැ ඒක තුලේ. එහෙම තමයි ගන්නෙ. ඒක යාට තේරුම් ගන්න වෙයි. ඒක තාම අවදි වෙලා නැහැ යාට. ඒක අවදි වුණාම තමයි හොඳ නරක වෙන වෙනම දකින්නේ. ඒතර හොඳ නරකට අවුෙන්නේ නැති ඉන්න පුළුවන් ක්‍රම කවුරු හරි කියලා දුන්නොත් රාත් වෙනවා. එක විශ්ව ධර්මතාවය. ඒක මේ පත්‍යවෙක්සාව. පටිසංකා යෝනිසෝ පින්ඩපාතං පටිසේවාමි නේව දවායන මදායන මණ්ඩනාය විභූෂනාය යාවදේව ඉමස්ස කායස්ස දිතියා යාපනාය වීං සූපරතියා බ්‍රහ්මචර්යානුගාය ඉතිපුරාණංච වේදනං පටිසංකාමිනෙමෙයි පටිහංකාමි නවංච වේදනං උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝචාති. මෙන්න මේ ගාථාවම කාශ්‍යප තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පත්‍යවෙක්සාවක් වශයෙන් දේශනා කරපු ශ්ලෝකයක්. වාතා වර්ග හතරයි අරගෙන ටික ඔක්කොම මේකේ තියෙනවා. එක වචනෙට තේරුම් ගොඩයි. මගේ හතට ලැබිච්ච මේ දාණය අර ලක්ෂ්මී කියලා කියනවා මා ලෝක සම්පතක් ලෝකේ තියෙන වටිනාම සම්පතක් මේකෙන් මට ජීවත් වෙන්න පුළුවන් ඩෝ මම නිරෝගිමත් වෙනවලු මගේ ලෙඩ රෝග වලට බේත් හම්බෙනවලු ශක්තිය ලැබෙනවලු මාර්ගඵල අවබෝධ කරන්න පුළුවන් ඩෝ වැඩ කරන්න පුළුවන් ඩෝ උපයන්න පුළුවන් ඩෝ ඉතන්න පුළුවන් ඩෝ කියන්න පුළුවන් ඩෝ කරන්න පුළුවන් ඩෝ ආන්න පුළුවන් ඩෝ මෙන්න මේ මේකක් ලු මේක පාවිච්චි කරලා බ්‍රහ්මචර්යාව රකින්න පුළුවන් ඩෝ සීල් රකින්න පුළුවන් ඩෝ පිරිනිවන් පාන්න පුළුවන් මේ ලෝකේ හැමදේම වටා ගන්න පුළුවන් ඩෝ මතක තියා ගන්න පුළුවන් ඩෝ තේරුම් කරන්න පුළුවන් ඩෝ ගන්නන්න පුළුවන් ඩෝ ඉගෙන ගන්න පුළුවන් ඩෝ මෙන්න මේ වගේ එකක් ලැබිලා තියෙන ඒ නිසා මේකට ගරු කරනවා මේක අනිසිලස පාවිච්චි කරන්නේ මාගේ යහපත පිණිස නිවීම පිණිස බ්‍රහ්මචර්යාව පිණිස බේසජ්‍ය පිණිස ස්වාමීනි මම මේක වළඳනවා කියන එක තමයි ශ්ලෝකයේ අර්ථය මොකද්ද දැන්නේ ශ්ලෝක දැන් එන්නේ නැහැ කටි ඒ වරදෙන කොටත් ඒක අරිගස්සන්න හිතෙන්නේ ඇතුළේ තියෙනවා දහස් ගාණක් තියෙනවා නම එළියට එන්නේ ඒකම මේ උපසම්පදාවත් මේ සීලයත් ඒකට බාධකයක් බුදුහාමුදුරන්ගේ සීවරේ දාලා ධම්මපදේ විතරයි කියන්නේ ගොඩාක් සන්තෝෂයෙන් කටපාඩම් කරපු අයවා දවසට දෙයකට මම පාඩම් කළා සෑහෙන ප්‍රමාණයක් පිටු ගණන් පාඩම් කළා වෙන මොකද ප්‍රශ්න ගැටලු තියෙනවද උපාසක පින්වතුන්ටත් අපිට අවස්ථාවක් දෙන්න පුළුවන් මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න වෙන මොනවාරි ප්‍රශ්න ගැටලු තියෙනවද හඳයි එහෙනම් අපි අවස සාකච්ඡාව නිමා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදු සාදු අනුමෝදිත කමාමි කමිති කමාමි 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 කමිතප්ප සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙයි